මීළඟට තුසාර ඉන්දුනිල් අමරසේන ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
يعني 9 බොහොම සුති ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අද දවසේ වැදගත් පනත් කීපයක් පිළිබඳ සංශෝධන ඉදිරිපත් වෙන අවස්ථාව බෙදුම් නඩු සම්බන්ධයෙන් ඊළඟට බැංකු මගින් ප්‍රදානය කරන ණය බර අඩු කර ගැනීමේ විශේෂ විධිවිධාන රාජ්‍යතාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ නියෝග ඇතුළු කීපයක් පිළිබඳ සාකච්ඡා වෙන අවස්ථාව. අපි දැන් උදේ ඉඳලා මේ පිළිබඳව විවිධ අදහස් විවිධ මත විවිධ විශේෂඥ අදහස් ඉදිරිපත් වුණා. ඉතින් මේ වගේ සාරාංශයක් හැටියට අරගෙන ලුහුණින් කතා කරනවා නම් දැන් කීප දෙනෙක්ව දැන් මේ ඉන්ධන බෙදා හැරීමේ අලෙවි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව තිබිච්ච ඒකාධිකාරය නවත්තලා ඒකට ඒ ක්ෂේත්‍රයට විවිධ කණ්ඩායම් වලට එන්න ආරාධනා කරලා ඒක ඒකාධිකාරයේ බිඳ දැමීමේ ක්‍රියාවලියක් තමයි අනුගමනය කළේ කියන එක. ඒක මාර වැඩක්. දැන් අද මේ වෙනකොට රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 5000කට ආසන්න ප්‍රමාණයක් බිඳ වැටලා තියෙද්දී අපේ රටේ මේ යාන්ත්‍රණය සකස් කරපු පරිත්‍යාග නීතිගත සංස්ථාව ඇතුළු ඒ ආයතනයන් වල ඉහවහා ගිය දූෂණයන් නවත්තන්නේ නැතුව ඒ ආයතනය අකර්මණ්‍ය කරලා වෙනත් ආයතන වලට මේ රටේ ඒ අවස්ථාව ලබා දීම මම හිතන්නේ මේ ආණ්ඩුව ඒගොල්ලන්ගේ ජයග්‍රහණයක් හැටියට තමයි සලකන්නේ. ඉතින් එහෙම මේක හැම දෙයක්ම පිටස්තරයින්ට එන්න කියලා ලබා දීම මේ ආණ්ඩුව ඒකෙන් බේරීමේ වචනය තමයි ඒකාධිකාරය නැති කිරීම කියන සංකල්පය යටතේ තමයි එහෙම කරනවා කියලා කියන්නේ. දැන් මේ ඊයේ පෙරේදා ඉඳලා ලොකු ආන්දෝලනයකට ලක් වෙච්ච වීසා අර්බුදයත් එහෙමම දෙයක්. දැන් කොහෙවත් අදාළ නැති ඉන්දියානු සමාගමකට ආරාධනා කරලා හැම වීසා එකකින්ම ඩොලර් රුපියල් ඩොලර් 18ක් ඒ පිටස්තරයකට යන්න කටයුතු සලස්සලා ඒක අපේ රට විසින් කරන්න පුළුවන් දෙයක් අදාළව නැති වෙනත් පිටස්තරයකට පවරලා දීමත් මම හිතන්නේ මේ ඒකාධිකාරය නැති කිරීමේ සංකල්පය මත මේගොල්ලෝ අනුගමනය කළා වෙන්න පුළුවන්. හැබැයි මේකේ පාඩු වෙන්නේ කාටද? දැන් තිරන්නලස් මහත්තයා ඒක එහෙම කළාට මේක බලපාන්නේ අපේ සංචාරක ක්ෂේත්‍රයට. එතකොට සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන්න මේ වර්තමාන ආණ්ඩුවේ හරින් ප්‍රාන්දු ඇමතිවරයා. එතකොට අපිට ආරංචි වෙනවා හරින් ප්‍රාන්දු ඇමතිවරයා ඊයේ කැබිනට් රැස්වීමේදී මේ පිළිබඳව විරෝධය පළ කරලා හරින් ප්‍රාන්දු ඉල්ලා අස්වැන්නලා අස්වනාලු තමන්ගේ අමාත්‍යාංශය. ඉතින් ඇත්තටම හරින් ප්‍රාන්දුට මේකෙන් ප්‍රශ්නයක් වෙනවනම් සංචාරක අමාත්‍යාංශය හරින් ප්‍රාන්දු මහත්තයා බලාපොරොත්තු වෙන ටාගට් වලට යන්න බැරි නෝ. හරින් ප්‍රාන්දු මහත්තයාට මේක තේරෙන්න තිබුණේ මේ පාර්ලිමේන්තුවේ මේ මතවාදයේ සංවාදයේ ඇති වෙලා අපේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතුමා මේවා පාර්ලිමේන්තුවේ කතා කරලා අදහස් ඉදිරිපත් කරලා අර ගුවන් තොටුපොළේ යකා නටපු තරුණයා ඒ ගුවන් තොටුපොළේ යකා නටද්දී ඒවා සිද්ධ වෙලා මේක කුණු වෙලා කුජිත වෙලා මේ පාර්ලිමේන්තුව තුල කතා කරලා මේක සියල්ල මේ මුළු රටම දැනගත්තට පස්සේද හරින් ප්‍රාන්දු ඇමතිවරයාට තමන්ගේ අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙන්න හිතෙන්න කියන එක මම මේ අවස්ථාවේදී අහන්න ඕනේ. හරිනම් සංචාර ක්ෂේත්‍රයට සංචාර කර්මාන්තයට ආදරය කරන ඇමතිවරයෙක් හැටියට හරිනම් හරින් ප්‍රාන්දු මහත්මයා හෙට දවසේවත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕනේ. ඔව් මගේ සංචාරක ක්ෂේත්‍රයට මේ වීසා ප්‍රශ්නය නිසා ප්‍රශ්නයක් වුණා. ඒ හරහා සංචාරකයින්ගේ පැමිණීම අධෛර්යමත් වුණා. වසරකට රුපියල් ඩොලර් මිලියන් 80-40ක වගේ ආදායමක් පෙරත් කණ්ඩායමකට යන්න ගියා. මෙතන යම් වංචාවක් දූෂණයක් අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවා තමයි. එහෙම කියලා මම ආරාධනා කරනවා හරින් ප්‍රාන්දු මහත්තයාට මේ පිළිබඳව කරුණාකරලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න කියන එක ඔය බොරුවට ඉල්ලා අස්සුනා. අරවා මේවා අර 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 ගේ ඇතුලේ ඉඳගෙන ගේ ඇතුලේ ඔට්ටු වෙන්නේ නැතුව ඔව් කළු සාටකයකුත් දාගෙනම ඇවිල්ලා ඒ කටයුතු කරා නම් හොඳයි කියන එක මම මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. ඉතින් ඒකම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි තමුන්නාසනේ මම කියන්න ඕනේ සාමාන්‍යයෙන් කාලේ හොඳ වෙනකොට අර බඹරේ වැල්ලෙත් කරගෙනවලු. ඒක තමයි ඒ කෙනෙකුගේ කාලේ හොඳ වුණාම බඹරේ වැල්ලෙත් කරගෙනවලු. දැන් සාමාන්‍යයෙන් තියෙන ග්‍රහාපල සේරම දුර වෙලා ගිහිල්ලා සාමාන්‍යයෙන් කාලේ හොඳ වෙනකොට හැම දෙයක්ම හොඳ වෙනවා කියලා කතාවක් තියෙනවා ගරෝ මූලාසනේ මන්ත්‍රීතුමනි. අපේ මෙතුමා අපේ වඩිවේ සුරේෂ් මහත්මයාට මම කියන්නේ දැන් කාලය හොඳ වෙනකොට දැන් බලන්න දැන් අපේ පක්ෂයට ලොකු ප්‍රශ්නයක් කළා තිබිච්ච ගලිබවුසරයක් හිටියා. දැන් ඒ ගලිබවුසරේ අපිත් එක්ක ඉඳලා වඩිවේ සුරේෂ් මන්ත්‍රීතුමා ගියා එහා පැත්තට. දැන් අද බලන්නකො දැන් සිද්ධ වෙලා තියෙන දේ ගලිබවුසරය අද තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කරගෙන අධිකරණ තීන්දුවත් එක්ක ගෙදර යනවා. ගලිබවුසරය වෙනුවට සමග ජන බලවේගය නියෝජනය කරන්න යුද ටැංකියක් හෙට අනිද්දාට අපේ පාර්ලිමේන්තුවට එනවා. ගලිබවුසරය වෙනුවට යුද ටැංකියක්. ඒ යුද ටැංකිය තමයි අපේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා. මුජිබ රහමාන් මන්ත්‍රීවරයා අපේ සමග ජන බලවේගයට සම්පතක් කළා හිටු මන්ත්‍රීවරයෙක්. හොඳ ප්‍රහාරකෙක්, හොඳ කතිකෙක්, හොඳ අදහස් දක්වන්නේ. අන්න ඒ නිසා තමයි ගරු අඩුවේ සුරේෂ් මහත්මයා කාලය හොඳ වෙනකොට බම්බරේත් වල්ලේ කරකිනවා කියලා කියන්නේ. ගලිබවුසර යනවා, යුද ටැංකියක් එනවා. ඒක සජිත් ප්‍රේමදාස මහත්මයාගේ අනාගත ජයග්‍රහණය පිළිබඳ සුබ නිමිත්තක්, පෙර නිමිත්තක්, සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු හැටියට අපිට විශාල සතුටක් කියන එකත් අපි මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. ඉතින් ඒකම දැන් අපිට ආරංචි වෙනවා. දැන් අපිට ආයෙත් දැන් අර දිගින් දිගටම ලෙඩ දැම්මා. ඒ ඩයනා කුමාරි හාමිනේ මේ සමග ජන බලවේගයේ ලොකු තනතුරක් ඉසුරු අය අපිට නාම යෝජනා දුන්නේ එතුමිය. ඒ නිසා එතුමිය අහෝසි නම් අපේ මන්ත්‍රී ධූරත් අහෝසිය. ඒ වගේ සංකල්පයක් තර්කයක් ගොඩනගන්න හදන බවක් දැන් හිමින් හිමින් පේනවා. ඉතින් මම කියන්න කැමතියි 2020 පෙබරවාරි මාසේ ඉඳලා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි සමග ජන බලවේගයේ මහලේකම්වරයා හැටියට කටයුතු කරන්නේ රංජිත් මද්දෝ බණ්ඩාර, සමග ජන බලවේගයේ නායකය හැටියට කටයුතු කරන්නේ සජිත් ප්‍රේමදාස. එතකොට මේ පාර්ලිමේන්තු මැතිවරණය, මේ අපි නියෝජනය කරන පාර්ලිමේන්තුව සඳහා යන මැතිවරණය සඳහා නාම යෝජනා 2020 මාර්තු මාසේ ලබා දෙන්නේ රංජිත් මද්දෝ බණ්ඩාර කියන මහලේකම්වරයා. ඒ රංජිත් මද්දෝ බණ්ඩාර කියන මහලේකම්වරයාගේ යටතේ තමයි අපි නාම යෝජනා ලබාගෙන අපි නාම යෝජනා අස්සම් කරන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මෙහෙයවීම මත ඒ අවස්ථාවේදී මෙම නාම යෝජනා පත්‍ර අවලංගු කරන්න කියලා ඒ වෙලාවෙත් අපේ කකුලෙන් ඇද්දා. සමග ජන බලවේගයේ වෙනුවෙන් තරඟවාදීන අපේක්ෂකයන්ගේ නාම යෝජනා පත්‍ර අවලංගු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ එක්සත් ජාතික පක්ෂයේ උපදෙස් මත ඒ අය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සමක් ගොනු කළා. හැබැයි ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි ඒ පෙස්සම නිෂ්ප්‍රභා කරලා මේ නාම යෝජනා නීත්‍යානුකූලයි කියන දේ ප්‍රකාශ කරලා ඒ වෙලාවේ තීන්දුවක් දීලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට තව අතිරේක විනාඩි 3ක් හම්බ වෙනවා. තව පීක් ගරු මන්ත්‍රීතුමාගේ ඒ අනුව තව විනාඩි 4ක කාලයක්
තියෙනවා. ඒක තමයි කාලය හොඳ වෙනකොට වෙලාව තව තව වැඩිවෙන් ලැබෙනවා කියන්නේත් ඒක තමයි. මේ අපේ මන්දෝ වඩිවේ සුරේෂ් මහත්මනි කාලය හොඳ වෙනකොට විනාඩි පහක් වැඩිවෙන් ලැබෙනවා. ඔබතුමාගේ දැන ගැනීම සඳහා මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්න ඕනේ. එතකොට මැතිවරණ කොමිසමට මේ පිළිබඳව පැමිණිලි කළා. අපේ මන්ත්‍රීකම් අහෝසි, මේක නීත්‍යානුකූල නොවන නාම යෝජනා පත්‍රයක්, නීත්‍යානුකූල නොවන පක්ෂයකින් නාම යෝජනා දීලා තියෙන කියලා මැතිවරණ කොමිසමටත් ඒ වෙලාවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ වෙලාවේ මැතිවරණ කොමිසමත් පිළිගත්තා මේක නීත්‍යානුකූල නාම යෝජනා පත්‍රයක් නොවේ, මේක නීත්‍යානුකූලව ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනා පත්‍රයක්. ඒ නිසා මේකෙන් තේරෙන මන්ත්‍රීවරුන්ට කිසිම බාධාවක් නැහැ. ඩයනා ගමකේ කියන තැනැත්තියට ඒ ඔය කියන ආකාරයේ ලේකම්කමක්, තනතුරක්, වගකීමක් නැහැ කියන කාරණය මේ ඒ මැතිවරණ කොමිසමත් ශ්‍රේෂ්ඨාධිකරණයත් විසින් පිළිගනු ලැබූ අවස්ථාවක තමයි ඒ වගේ තේරිලා ආපු මන්ත්‍රීවරු හැටියට තමයි අපි මේ කටයුතු කරන්න කියන එක. මේක මේ අවස්ථාවේදී අපි හැම මම මතක් කරන්නට කැමතියි. ඒකම අපි ගොඩනගපු තර්කය තමයි එක්සත් ජාතික පක්ෂයට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. අපි 2020 ඉඳලා අපි එක්සත් ජාතික පක්ෂයට සමාජ ඒකාස්තු ගෙවලා නැහැ. එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවේ තියෙන්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් විය යුතු වන්නේ නම් අපි එක්සත් ජාතික පක්ෂයට සමාජ විකාශය ගන්න ඕනේ. අපි එක්සත් ජාතික පක්ෂයට සමාජ විකාශය කියලා නැහැ. අපි අපේ සමාජ විකාශය කියලා තියෙන්නේ සමග ජන බලවේගයට කියන එකත් මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ. ඉතින් අත්‍තරම අවසාන වශයෙන් අපි ඒ නිසා ඩයනා කුමාරි මැතිණියට හිටපු mantri තුමියට අපි මේ අවස්ථාවේදී දනුම් දෙන්නේ ඒ ගොනු කරන ඒ තර්ක සියල්ල ඔබතුමියම බහැර කරගන්න ඒවා තර්ක නෙවෙයි. ඔබතුමියගෙන් අපි නාම යෝජනා අරගෙන නාම යෝජනා අස්සම් කරලා අපි ආවේ නැහැ. දැන් මෙතන සුජිත් සංජේ mantriතුමත් ඉන්නවා. ශරීර ප්‍රමාණයෙන් ඉතාම විශාලයි. ඒකම අපේ රෝහණ බණ්ඩාර mantriතුමා ඉන්නවා. ශරීර ප්‍රමාණයෙන් මේ දෙන්නම අඩි 6 පැනපු බඩු දෙකක්.
ගරු mantriතුමා ඔබතුමාට තව විනාඩිය තියෙනවා.
ඔව් ඔව්. ඒ විනාඩිය ඇති. මේ ශරීර ප්‍රමාණයෙන් ඉතා විශාල mantriවරු දෙන්නේ. හැබැයි ඩානා ගමගේ මැතිණිය බාන්න ඒ දෙන්නා කරපු අරියාදුව පාර්ලිමේන්තුව මාසයක්. පාර්ලිමේන්තුව මාසයක් තහනම් කරා. ඒ ඇඟට ඇවිල්ලා රණ්ඩු වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකුට ඇමතිවරියකට නොගැලපෙන ආකාරයේ හැස්රීම් ප්‍රදර්ශනය කළා. ඇය විසින්ම ඇයට කාන්තාවකට නුසුදුසු ආකාරයේ ආරෝපණ නාමයන් නැවයි ගලිබවුසර් කියලා කියන්නේ එතුමිය ඇති කරගත්ත අපේ මන්ත්‍රීවරයෙක්ම හදපු නමක්. ඉතින් මහජන නියෝජිතවරයක් හැටියට ඇමතිවරයක් හැටියට කාන්තාවක් හැටියට ඇය ඒ වගේ ආරෝපණයන් ඒ වගේ නාමයන් ඇගේ ගා ගන්න තරම් මම හිතන්නේ ඇය මන්දබුද්ධික වුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ පාර්ලිමේන්තුවරත් මම හිතන්නේ ඒක ගෞරවයක්. පාර්ලිමේන්තුවේ තිබිච්ච ලොකු හිසරදයක් අපේ සමග ජන බලවේගයට තිබිච්ච ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ අපිට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් ඉවර වෙලා ගලිබවුසරයක් ගිහිල්ලා අපිට යුද ටැංකියක් ආවා කියන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු මන්ත්‍රීතුමා. මූලාසනයේ සඳහා මන්ත්‍රීවරුගේ නමක් යෝජනා කරන්න කියලා ඉල්ලා සිටිනවා. ගරු ජගත් සමවික්‍රම මන්ත්‍රීතුමා මූලාසනයේ.
ගරු වඩුවේල් සුරේෂ් මන්තුමා ඔබතුමා කතා කරමු.
நன்றி சபை தலைமை தாங்கி நடத்தி கொண்டிருக்கிற கௌரவ உறுப்பினர் அவர்களே, இன்று விசேடமாக பல்துறைப்பட்ட விடயங்கள் இங்கு பேசப்பட்ட போதிலும் கூட மீண்டும் என்னுடைய சமூகம் என்னுடைய மலைய மக்கள் சார்பாக சில விடயங்களை மீள் பரிசீலனை செய்து மீள்பதிவு செய்வதற்கு நான் விரும்புகின்றேன். காரணம், பிரயோணி போகியிருந்த என்னுடைய மலையக மக்களுடைய சம்பள உயர்வு பிரச்சினை, அந்த சம்பள உயர்வு விடயத்திலே அரசாங்கம் எடுத்துக்கொண்ட சட்டபூர்வமான நடவடிக்கை கடந்த மே மாதம் முதலாம் திகதி அதிவேக ஜனாதிபதி மலைய மக்களுக்கு நேரடியாக தெரிவித்தார். 1350 ரூபா விசேட கொடுப்பனவும் 1700 ரூபா நாட்சம்பளம், அந்த நோமுக்கு அதிகமாக எடுக்கப்படுகின்ற ஒவ்வொரு கிலோவுக்கும் 80 ரூபா சம்பளம் கொடுப்பதாக ஜனாதிபதி நேரடியாக மலைய மக்களுக்கு தெரிவித்திருந்தார். நன்றி, வாழ்த்துக்கள், மகிழ்ச்சி. வர்த்தக மாநிலம் வெளியிடப்பட்டிருக்கின்றது. வர்த்தக மாநிலம் வெளியிடப்படும் போது சட்டபூர்வமாக்கப்பட்டிருக்கின்றது. விஷயம் முடிந்துவிட்டது. இது மே மாதம் 1ஆம் தேதியிலிருந்து இந்த சம்பளம் கொடுக்கப்பட வேண்டும். மே மாத சம்பளம் ஜூன் மாதம் 10ஆம் தேதி கொடுக்கப்படும் போது இந்த சம்பளம் கொடுக்கப்படும். அவ்வளவுதான், இவ்வளவுதான் எங்களுக்கு தெரிஞ்ச விஷயம். இதுதான் சட்டபூர்வமாக்கப்பட்டது. இதனை கேள்விக்குறியாக்குறதோ, மீண்டும் பேச்சுவார்த்தை நடத்துறதோ, மீண்டும் சாட்டு போக்கு சொல்றதோ, மீண்டும் நொண்டி சாட்டு சொல்றதெல்லாம் பெருந்தோட்ட கம்பெனியுடைய வளமை. இன்றைக்கு நான் கேள்வியுற்றேன், ஊடகம் மூலமாக பெருந்தோட்ட கம்பெனிகள் மீண்டும் பரிந்துரை செய்தார்களாம், இந்த உற்பத்தி ஊக்குவிப்பு என்கின்ற ஒரு நிலைமையை கருத்தில் கொண்டு அதன் மூலமாக இந்த பெருந்தோட்ட தொழிலாளர் சம்பளத்தை மீள்பரிசீலனை செய்வதாக நான் கேள்விப்படுகின்றேன். நான் கேட்கின்றேன், மீண்டும் மீண்டும் தெரிவித்துக் கொள்கின்றேன், எங்களுடைய மக்கள் சோம்பேறியர் அல்ல. கடுமையாக நெற்றி வேர்வை நிலத்தில் உள்ள உழைப்பவர்கள். நான் கேட்கின்றேன், 1992 இந்த அரசாங்கம் 22 கம்பெனிகளுக்கும் தோட்டங்களை வழங்கும் போது 12,00,000 தோட்ட தொழிலாளர்கள், இன்று 1,43,000 பேர் இருக்கின்றார்கள். இந்த 1,43,000 தோட்ட தொழிலாளர்கள் 80% பெண்கள். ஆண்களுடைய வேலைகளையும் அவர்கள் செய்ய வேண்டிய ஒரு நிர்பந்தத்திற்கு அங்கு உள்ளாகி இருக்கின்றார்கள். அப்படி இருக்கும் போது நான் கேட்கின்றேன், பெருந்தோட்டம் மலையகம் என்று சொல்லும் போது தேயிலை மலையிலே ரப்பர் தோட்டத்திலே முள்ளுத்தேங்காய் போன்ற தோட்டங்களிலே ஆண்களுடைய பங்கீடாக கூடுதலாக தேவைப்படுகின்ற நிலைமையிலும் கூட அங்கு அதனை செயற்படுத்த முடியாமல் இருக்கின்றது. ஆண்களுடைய தொழில் தன்மை அங்கு குறைந்து பெண்கள் தான் அங்கு கூடுதலாக வேலை செய்து கொண்டிருக்கிறார்கள். அப்பொழுது அந்த தேயிலை மலையுடைய பராமரிப்பு உரிய நேரத்திலே பசையிடப்படுகின்றதா, அதனை கவாத் செய்கின்றார்களா, அதை சரியான முறையில் பராமரித்து சுத்தமாக சிறந்த தன்மையிலே அந்த தேயிலை மலைகள் இருக்கின்றதா, அப்படி இருக்கும் பட்சத்திலே அவர்கள் திறமையாக ஆகவே நான் கேட்கின்றேன், இந்த இது நடைமுறை சாத்தியப்பட முடியுமா இருக்கின்றதா, இதை செயல்படுத்த முடியுமா? ஆகவே இந்த தேயிலை மலைகள்லாம் காடாக இருக்கின்றது, அங்கு சிறுத்தை புலிகள், அங்கு பாம்புகள், அங்கு பண்டிகள், மிருகங்கள் இருக்கின்றன. ஆண்கள் வேலைக்கு போவது கிடையாது, அவர்கள் வேறு தொழில் தேடி சென்று விட்டார்கள். தோட்ட நிர்வாகத்தினுடைய அடாவடித்தனம், அவர்களுடைய நிர்வாகம் சரியாக சென்று விட்டார்கள். பெண்கள் தான் இதனை பராமரித்துக் கொண்டிருக்கின்றார்கள். 16,000 ஹெக்டேர் காணிகள் அங்கு தரிசு நிலங்களாக காடாக்கப்பட்டிருக்கின்றன. அதை சரியான முறையில் அங்க பராமரிக்காமல் இவர்கள் ஊக்குவிப்பை பற்றி கூறுகின்றார்கள். உற்பத்தி ஊக்குவிப்பு, உற்பத்தி ஊக்குவிப்பு கம்பெனிக்காரர்கள் நடுவீட்டில் போயிட்டாங்க செய்யணும். உற்பத்தி ஊக்குவிப்பு, உற்பத்தி ஊக்குவிப்பை செய்யறதா இருந்தா பெருந்தோட்ட கம்பெனி அந்த தோட்டங்களை சரியான முறையில் பராமரிக்க வேண்டும். காடாக இருக்கின்றது, சரியான முறை பராமரிக்கவில்லை தோட்டங்களை. என்னுடைய உடன்பொறுப்புகளை சென்று 20 கிலோ குழந்தை பறிக்க சொல்கின்றார்கள். அவர்கள் ரோபோக்கள் அல்ல, அவர்கள் ரோபோக்கள் அல்ல. ஆகவே பெருந்தோட்ட கம்பெனிகள் ஒரு விடயத்தை அறிந்து கொள்ள வேண்டும். மனிதாபத்தை மீறி நடந்து கொண்டிருக்கிற அரசாங்கத்தை அதை கண்காணிக்க வேண்டும். பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் அதை கண்காணிக்க வேண்டும். தொழிலமைச்சர் தொழில் சட்டத்தை நடைமுறைப்படுத்த வேண்டும். மலையகத்தில் எங்களோடு விளையாடி கொண்டிருக்கிறார்கள். 4 சம்பளம் அதிகரிக்காம மக்கள் வாழ்க்கை செலவில் அங்கு தடுமாறிக் கொண்டிருக்கின்ற சூழ்நிலையிலே 4 இழுப்பறி நிலவில் இருந்து இன்னைக்கு அரசாங்கம் சட்டபூர்வமாக சம்மதத்தை கூட்டினோன்னு அதுக்கு வேறு வேறு கருத்துக்களை தெரிவிக்கொண்டிருக்கிறார்கள். அவங்கள நீதிமன்றம் செல்லும், நீதிமன்றம் செல்ல வேண்டியவர்கள் நாங்கள். ஆகவே எங்களுக்கு அந்த கதை எங்களுக்கு தெரியாது. ஜனாதிபதி சொல்லியிருக்காருன்னா வர்த்தமான வெளியிட்டிருக்குன்னு சொன்னா ஜூன் மாசம் 10 என் மக்களுடைய சம்பள ஏற்பு வழங்கணும், நிச்சயமாக நடைமுறைப்படுத்தணும். கம்பெனிக்காரர்கள் ஒவ்வொரு காரணங்களை வைத்துக் கொண்டு அந்த தோட்டங்களை காடாக்க எங்களுக்கு மரங்கள் எல்லாத்தையும் வெட்டி, இந்த மரங்கள் எல்லாத்தையும் வெட்டி விட்டு விட்டார்கள். தொழிற்சாலை மூடிவிட்டார்கள். பெருந்தோட்டத்தினுடைய அதிகாரிகளுடைய அந்த பங்களாக்களையும் உல்லாச பிரதான பங்களா ஆக்கிவிட்டார்கள். அங்க பிளான்டேஷன் பகவந்தா பிரதேசத்திலே மாணிக்கல் தோண்டி வைக்கக்கூடிய செயற்பாட்டை செய்துவிட்டார்கள். அரசாங்கத்தின் கீழ் இயங்குகின்ற கந்தலோய நாகசேன தோட்டங்கள் எல்லாம் மாணிக்கல் செய்வதற்கும் காடாக்கியும் தூரியா நடுவதற்கும் அங்கு இடம் கொடுத்திருக்கின்றார்கள். கண்டியிலே ஜேடிபி எஸ்பிசியிலே உரிய வகையில் போனஸ் கொடுக்கவில்லை. கிளாபக்க தோட்டத்திலே கடந்த 2 காலமாக ஸ்ட்ரைக் வேலைநிறுத்த போராட்டம் நடந்து கொண்டிருக்கின்றது. எவ்வாறு சிரவண்டி இந்த நாமத்தை காப்பாற்றுவார்கள்? எப்படி இந்த நாட்டுக்கு பொருளாதாரம் வரும்? எப்படி இந்த நாட்டுக்கு டொனஸ் வரும்? ஆகவே இந்த மலையக மக்களை குறைத்து கண்டுபிடித்து கொடுக்க முடியாது. இந்த வேலைத்திட்ட செய்வதற்கு வேறு ஒரு பொறிமுறையை அரசாங்கம் தெரிவிக்க வேண்டும், அல்லது இதனை சரியான முறையில் நடைமுறைப்படுத்த முடியாது. எங்களுடைய சம்பளம் சரியான முறையில் வழங்கப்பட வேண்டும். அதே மாதிரி பாடசாலையிற்குரிய காணி வீடமைப்புக்குரிய காணி இழுப்பர் நிலைமையில் இருக்கின்றது. உரிய அந்தஸ்து, உரிய அதிகாரம், அந்த காணிக்குரிய உரிமைகளை உடனடியாக அரசாங்கம் வழங்க வேண்டிய நடவடிக்கை மேற்கொள்ள ஜனாதிபதி பலமுறை கூறியிருக்கின்றார். காணி உரிமை வழங்கப்படும் போது, உரிமம் என்கின்ற இந்த காணி உரிமை வழங்கப்படும் போது, இரு நண்பர் கவர் அரண் ஃபேண்டோ காணி அமைச்சராக இருக்கின்றார். இந்த காணி உரிமம் வழங்கப்படும் போது பெருந்தோட்ட மக்களுக்கும் காணி உரிமம் வழங்கப்பட வேண்டும். அந்த உரிமம் என்கின்ற நடைமுறை பெருந்தோட்ட மலைய மக்களுக்கும் நடைமுறைப்படுத்த வேண்டும். 200 வருட மக்களுக்கும் அதிலே பெருந்தோட்ட மலையத்தை சேவை செய்கின்ற ஆசிரியர்கள், அரசாங்க உத்தியோகஸ்தர்கள், தொழிலாம இருக்கின்ற இளைஞர்வாதிகள் அனைவரும் உள்வாங்கப்பட வேண்டும். ஆகவே அதனை கருத்தில் கொண்டு செயற்பட வேண்டும் என்று நான் இந்த உயரிய சபையில் நான் கேட்டுக் கொள்கின்றேன். ஆகவே என்னுடைய மக்களுடைய சம்பளவில சாட்டி போட்டு நடைமுறை சாத்தியப்படக்கூடிய விடயங்களை இந்த கம்பெனிகள் முன்வைத்ததை எம்மால் ஏற்றுக்கொள்ள முடியாது. ஒரு தொழிற்சங்க தலை என்ற வகையில் என்னுடைய தொப்புள் கொடிய சார் மலைய மக்கள் சார்பாக அவ்வாறான உற்பத்தி அதிகரிப்புக்குரிய வேலை திட்டத்தை ஏற்றுக்கொள்ள முடியாது. அந்த அளவுக்கு தேயிலை மரங்கள் முறையாக இல்லை. இந்த இங்கு இருக்கின்ற அனைத்து கேமராக்களையும் அரசாங்கம், அரசாங்க சார்பற்ற நிறுவனங்களுடைய கேமராக்கள் எல்லாத்தையும் பெருந்தோட்டத்துறை கொண்டு கேமராவை திருப்பி பாருங்க. தேயிலை மலை எப்படி இருக்குது, ரப்பர் மலை எப்படி இருக்குது, எப்படி மலைகள் இருக்குது. மனுஷன் வேலை செய்ய முடியுமான்னு சொல்லி தொழிலாளிகள் மனுஷன் போயிட்டு வேலை செய்ய முடியுமா? எத்தனை பெண்கள் இறந்திருக்கின்றார்கள் பாம்பு கொத்தி, எத்தனை பெண்கள் இந்த சிறுத்தை கொத்தி இருந்திருக்க, எவ்வளவு குழவி கூடுதல் அங்கிருக்கின்றன, எப்படி அந்த சமூகம் வேலை செய்வது, எப்படி பாதைகள் எவ்வாறு அங்கிருக்கின்றன. ஆகவே இவை அனைத்தையும் சரியான முறை யோசித்து சிந்தித்து தான் பேச வேண்டுமே தவிர, கண் தெரியாத குருடர்கள் போல, காது கேட்காத செவிடர்கள் போல இவரும் போய் ஜனாதிபதிக்கு பிழையான தகவல்களை வழங்கக்கூடாது என வன்மையாக நான் கண்டித்து என்னுடைய இந்த வேலத்தை பாராளுமன்றத்தை பதிவு செய்யுமாறும் நான் கேட்டுக் கொள்கின்றேன். ஆகவே அவைகளை செய்ய வேண்டும், தவறான பிரச்சாரங்களை சொல்லக்கூடாது. நம்ம இந்த மக்கள், மலையக மக்கள், இந்த நாட்டு மக்களுக்கு சோறு போட்டவர்கள், சிரோன்டி நாமத்தை வழங்கியவர்கள், அந்நிய செலவனையை கொண்டவர்கள். இன்னைக்கு எங்களுக்கு தேன தோட்டத்தை பராமரிக்க பத்தி யாரும் சொல்லி பாடம் கற்பிக்க வேண்டிய அவசியம் இல்ல. அங்க சரியான முறை நீ செய், சரியான முறை பசலையிடு. ஆண்கள் அங்க வேலைக்கு வரல, ஏன் அந்த லட்சியத்தை தோட்டம் நடத்துறீங்க நீங்க? அந்த லட்சியத்தை தோட்டம் நடத்திக்கிட்டு இன்னைக்கு பெண்கள் தான் முழுமையாக இருந்து தோட்டத்தை பராமரித்து செய்து கொண்டிருக்கின்றார்கள். அவ்வாறு இருக்கின்ற போது நீங்கள் முறையாக தோட்டத்தை நிர்வாகம் செய்தால் சம்திங் ராங் வித் தி மேனேஜ்மெண்ட். எவ்ரி டே மை வர்க்கர்ஸ் தே ஆர் டெய்லி பே, தே ஆர் வர்க்கிங் டெய்லி வர்க், தென் ஒன்லி தே ஆர் கெட்டிங் தி நேம். வாட் எவர் தே ஆஃபர் யூ ஆர் ஆஃபரிங், தே ஆர் டுயிங் தட் வர்க் எவ்ரி டே. சோ எண்ட் ஆஃப் தி மந்த், எண்ட் ஆஃப் தி இயர், இஃப் யூ ஆர் டெல்லிங் வி ஆர் ரன்னிங் ஆன் தி லாஸ், வாட் எவர் இட் இஸ், தட் இஸ் நாட் அவர் ஃபால்ட், தட் இஸ் சம்திங் ராங் வித் தி மேனேஜ்மெண்ட். தி பிளான்டேஷன் மேனேஜ்மெண்ட், தே ஹவ் டு ஆர்கனைஸ் ஃபார் தேர் வர்க், ஹவ் டு கெட் தி பிசினஸ் வென்எவர் தே காட் வெரி குட் ப்ராஃபிட். The tolerate time and all, they didn't tell anything. The estates are not in the good condition, the field is not in good condition to work. Otherwise, we are there to support the productive. How can do the productive? Only the women workers only there, 80%. The men workers also, they are doing. So how they can expect the productive thing? They are not waiting the field properly. Animals are there, snake there. With a great difficulty only the people are working. Out of 1.2 million now working, only 143,000. Out of 143,000, 80% are women's. The other one doing the men's work also. So you immediately implement this 1,700. We want this 1,700. That is legally gazetted. His Excellency also announced on the May Day. So we hope that from the May 1st, it should be implemented. The June 10th, when they are paying the salary, we need 1,700. Apne kathate kathne. Edda satsya keepuk apne kevandone. மேத ஜனதாவை அபராதம் பாடங்கண்டோன்ன அப்படின்னு சொல்லி මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ 1700 අපිට ගෙවන්න ඕන ජූන් මාස 19 දා වෙනද වරකට පඩිය ගෙවන්න ඕන මේකට එක එක හේතු කියනකොට අපිට පිළිගන්න පුළුවන් කමක් නැහැ ආගමේ එංගලෝ මක්කඩේ සම්බල සොන්න සම්බල අධිය මාරි කරනවා වේලෙ පොඩ අධිකරිකම එංගල් මක්ක වංජිකම වංජිකාද මුරේ ඉදර නලෙමුල පර්ත වෙනම කෙට්ටුකොണ്ട് இந்த சந்தர்ப்பத்துக்கு நன்றி கூறி விடைபெறுகின்றேன் நன்றி வணக்கம் பூம ஸ்துதி
ஸ்துதி கரு மந்தத்துமா மீலகட்ட காவிந்த ஹர்ஷன ஜெயவர்தன கரு மந்தத்துமா ஒபதுமாட மினிட்டு 12 க காலයක් තියෙනවා
கரு சபாபத்துமணி மட பிரதமேன் கதா කරபு அபே ஹிதவத் வதுகம் கரு பிரதேசே நியோஜனே கரண வடிவேல் சுரேஷ் மந்தத்துமா அத்தரம இதாமத் ஆவேகசீலி கதாவக் கரா இதாமத் வெதகத் கருணு கரணாவக் ප්‍රකාශ කළා. ඒ වගේම අපේ සුදිත් සංජය පෙරේරා මන්ත්‍රීතුමත් වතුකම්කරු ජනතාව නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක්. එතකොට ගරු සභාපතිතුමනි දැන් මෙතුමලා මේ ඉදිරිපත් කරේ වතුකම්කරු ජනතාවට දෛනිකව 1700ක් ඒ අයගේ වේතනය හැටියට ලබා දෙන්න. දැන් මේ ප්‍රධාන කොම්පැනි එහෙම නැත්නම් මේ වතු පාලකයන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් අපිට තේරෙන්නේ නැහැ ගරු සභාපතිතුමනි එක පැත්තකින් මේ වතුකම්කරු ජනතාවට 1700 දෙන්න බැහැයි කියන පිරිස මේ වතුකම්කරු ඉඩම් අරන් තියෙන්නේ කොහෙන්ද? රජෙන්. මේ වතු ඉඩම් ටික අරන් තියෙන්නේ රජෙන්. රජේ ඉඩම් කියන්නේ මොනවද? මේ රටේ ජනතාවට අයිති ඉඩම්. එතකොට මේ ඉඩම් වලින් ලබන ප්‍රතිලාභ මේකෙන් ලබන ලාභය කෝටි ප්‍රකෝටි ගණනාවක් ඩොලර් අද අපි දන්නවා ලෝකයේ පිට රටවල් වල ඒ හම්බ කරපු ධනය ඒගොල්ලෝ බැංකුවල දාලා තියෙනවා මේ සල්ලි රටට ගේන්නෙත් නැහැ දැන් මීට අවුරුදු දෙකකට කලින් රට බංකොලොත් වෙලා ඩොලර් නැති වෙනකොට මේ රටේ ප්‍රධාන මාතෘකාවක් උනේ මේ තේල් කර්මාන්තයෙන් උපයන මුදල් රටට ගෙනල්ලා නැහැ ඇංගලුම් කර්මාන්තයෙන් උපයන මුදල් රටට ගෙනල්ලා නැහැ එතකොට එක පැත්තකින් මේ රටේ ජනතාවගේ ඉඩම් මේ කම්පැනි වලට දීලා තියෙනවා අනිත් පැත්තෙන් මේ රටේ ධනය මේ උත්පාදනය කරන තේ දළු විකුණලා උත්පාදනය කරන ඩොලර් පිට රටවල් වල මේගොල්ලෝ හංගගෙන ඉන්නවා එහෙම නැත්නම් ඒවා ඒ බැංකුවල තැන්පත් කරලා තියෙනවා අනිත් පැත්තෙන් ගරු සභාපතිතුමනි මේ කණ්ඩායම් රජය තීන්දුවක් ගත්තාම පාර්ලිමේන්තුව තීන්දුවක් ගත්තාම මේ අහිංසක මිනිස්සුන්ට රුපියල් 1700ක් ගෙවන්න කියලා ඒකට එයයි විරුද්ධ වෙනවා මේක හරි හතර බීරි කතාවක් ඒ නිසා ආණ්ඩුවට තීරණයක් ගන්න පුළුවන් මේ අයට විරුද්ධව ගන්න ඕන තීරණය මොකද්ද කියලා. එක්කෝ මේව කරන්න පුළුවන් ආයතන වලට මේ ඉඩම් ටික බාර දෙන්න ඕන වෙනත් ආයතන වලට හරි එක පැත්තකින් සමහර මේ ආයතන බදු ගෙවලත් නැහැ. අද බදු ගෙවීම පැහැර ඇරලා තියෙනවා. ඒතර එහෙම කණ්ඩායමක් තමයි මේ අහිංසක මිනිස්සුන්ට රුපියල් 1700 දෙන්න බැරි. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපේ ගරු මන්ත්‍රීතුමාගෙන් සුරේෂ් වඩිවේල් මන්ත්‍රීතුමාගෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ආණ්ඩුවට කියන්න එක්කෝ මේ ඉඩම් ටික නැවත පවරාගෙන මේ ඉඩම් වල අයිතිය මේ ඒ ඒ කම්පැනි වලින් අරගෙන මේව කරන්න පුළුවන් ආයතන වලට දෙන්න එකඟතාවය පළ කරන 1700ක් රුපියල් මේ අහිංසක මිනිස්සුන්ට ගෙවන්න පුළුවන් කම්පැනි වලට මේ ඉඩම් ටික ලබා දෙන්න කියලා. ඒ නිසා මම ඒකත් මතක් කරන දෙමින් විශේෂයෙන්ම මේ විදුලි පිළිබඳව පනත අද ඉදිරිපත් කරපු අවස්ථාවේදී අපි කියන්න කැමතියි දැන් මේ වෙනකොට රටේ දසදාස් ගණනක විදුලිය විසන්ධි කරලා තියෙනවා. විසන්ධි කරන්න වෙන හේතුවකට නෙමෙයි විදුලි බිල ගෙවා ගන්න බැරි නිසා. දැන් මට මගේ ප්‍රදේශයේ මගේ ගමේ ජායල අම්මා කෙනෙක් කතා කරා. එයාගේ ගෙදර විදුලිය ගරු සභාපතිතුමනි විසන්ධි කරලා. දරුවට විවාහයකට යන්න තියෙනවා. 150ක් ගෙවන්නම් කියලා තියෙන කොටත් විදුලි ඉංජිනේරුවට මමත් කතා කරා. මේක නැවත වතාවක් ලබා දුන්නේ නැහැ. හරි මෙහෙම සානුකම්පිත වෙන්නවත් බැරි දවෝමාශේ. දැන් මීට මාස දෙක තුනකට එහා තමයි අර බදුල්ල ප්‍රදේශයේ තාත්තා කෙනෙක් මරණයටපත් උනේ විදුලි රැහැනක් තමන්ගේ ගෙදරට අද ගන්න ගිහිල්ලා දරුවට ඉගෙන ගන්න අවශ්‍ය කරන විදුලිය ලබා ගන්න මොකද විභාගෙට යාට සූදානම් වෙන්න විදිහක් නැහැ. එවැනි තත්ත්වයක් මේ රටේ අහිංසක මිනිස්සු පත් වෙලා තියෙනකොට මේ රජයට වැඩපිළිවෙලක් නැහැ. සානුකම්පිතව හිතලා මේ අහිංසක මිනිස්සුන්ගේ විදුලිය විසන්ධි කරලා තියෙනවා නම් ඒ මිනිස්සු යම් ආකාරයේ 150ක් හෝ 170ක් ගෙවන්න සූදානම් නම් එහෙම නැත්නම් වාර්ෂික වශයෙන් ගෙවන්න සූදානම් නම් ඒ මිනිස්සුන්ට ඒ විදුලිය ලබා දීලා ඒ අවකාශය ලබා දෙන්න මේ රට බංකොලොත් කරේ මේ රටේ මිනිස්සු නෙමෙයිනේ මේ රට බංකොලොත් කරේ කවුද කියලා සුප්‍රීම් උසාවිය ගරු ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝගයක් දීලා තියෙනවා. වාර්ත ඒක නිසා අපි ඒක මතක් කර දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, දැන් විශේෂයෙන්ම අපේ රටේ කීර්ති නාමය, ජාත්‍යන්තරයේ ඉදිරි අපේ රටේ කීර්ති නාමය අද හැල්ලුවට ලක් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි අපේ රටේ වීසා නිකුත් කිරීම VFS කියන ආයතනයට හෝ ඊට අදාළ ආයතනයකට ලබා දීලා තියෙනවා. දැන් මේ අය මොකද්ද කියන්නේ? මේ අය කියන්නේ ලෝකයේ රටවල් වලටත් මේ VFS ආයතනය ලෝකේ වෙනත් රටවල් වලටත් භාවිතා කරනවා කියලා. ඔව්, අපි දන්නවා එහෙම අවස්ථාවන් තියෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් එංගලන්තෙට අපි කවුරු හරි මේ සංචාරයකට යනවා නම් වීසා එක ඇප්ලයි කරනකොට VFS එක හරහා තමයි ඇප්ලයි කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ බිල්ඩිමක් නඩත්තු කරනවා, සේවකයෝ නඩත්තු කරනවා, ඒ බිල්ඩිමේ විදුලි බිල ගෙවනවා. අපි අයදුම් කරුව හැටියට වීසා පත්‍රේ එතෙන්ට යනවා, අපේ ලියකියවිලි අරගෙන යනවා, අපේ ෆින්ගර් ප්‍රින්ට් එක ඒගොල්ලෝ ස්කෑන් කරනවා, අපේ මූණ ෆොටෝ එකක් ගන්න අය ස්කෑන් කරනවා, අපේ ඩොකියුමෙන්ට් හරිද කියලා බලලා ඒවා තහවුරු කරලා ඒවා පැකට් එක දාලා ඉන්දියාවට ඇරලා ඉන්දියාවෙන් වීසා එක ලැබුණා හෝ නොලැබුණා පාස්පෝර්ට් එකත් එක්ක සමහරලාට ගෙදරටම ගෙනල්ලා දෙනවා. මෙන්න මෙහෙම යාන්ත්‍රණයක් තියෙනවා. එතකොට අපේ රටේ වීසා ලබා ගැනීම සඳහා කොහෙද ඒගොල්ලෝ පවත්වගෙන යන කාර්යාලය තියෙන්නේ? කාර්යාලය තියෙන්නේ ගුවන්තොටුපළේ. ගුවන්තොටුපළ අයිති කාටද? මේ ලක් රජයට. හරි, ඒකට ගන්නවද යම් කිසි මුදලක්? නැහැ. හරි, එතකොට මේ රටේ එන සංචාරකයන්ගේ ෆින්ගර් ප්‍රින්ට් ගන්නවද, ෆොටෝ ගන්නවද, ඩොකියුමන්ට් ගන්නවද? ඒ කිසිම දෙයක් කරන්නේ නැතුව ඩොලර් 18ක් එවන්න ඕනේ මේ ආයතනයට. මේක හරි හතර බීරි යකාගේ කතාවක් නේ ගරු සභාපතිතුමනි. මේක හරි අසාධාරණයි. හරි, එතකොට ඒ විතරක් නෙමෙයි, අපේ ආගමන විගමන පාලකවරයෙක් ඉන්නවා, ඒ කණ්ඩායමක් ඉන්නවා, ඒ අයගෙන් හරහා යන්නේ නැතුව අපේ ගුවන්තොටුපළේ මේ තුන්වෙනි පාර්ශවයකට අපේ රටට එන විදේශිකයන්ගේ ලියකියවිලි අරගෙන බැක්එන්ඩ් එකට ලවා දෙනවලු වීසා ඉෂු කරන්න. එතකොට දැන් අපි අහනවා ඊයේද පෙරේදා තිබුණු කැබිනට් මණ්ඩලෙ ඒකට ඉදිරිපත් වුණා. දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් වුණාම ඩොලර් 18 වෙනුවට ඩොලර් 8ට අඩු, ඩොලර් 8ට 10ට අඩු කරා කිව්වා. එතකොට අපි අහන්නේ ඇයි මේක කලින්ම ඩොලර් 10ට අඩු කරේ නැත්තේ? එතකොට ඩොලර් 8ක් අඩු වුණා නම් ඒ 8 කාගේ සාක්කුවටද ගියේ? එහෙම නැත්නම් ඇයි ඒ අඩු කරගන්න මීට කලින් කටයුතු නොකළේ? මම නම් විශ්වාස කරන්නේ, මට නම් හැඟෙන්නේ මේක පැහැදිලි වංචාවක්. මේක ඩොලර් මිලියන ගානක වංචාවක්. මේකෙන් මේ පැහැදිලි ගසාකෑමක් තමයි සිදුවෙන්නේ කියන එක තමයි අපිට බැලූ බැල්මට පේන්නේ. එහෙම සැක කරන්න කිසිම වරදක් නැහැ කියලා මම විශ්වාස කරනවා. අනිත් එක මම මේ රටේ ජනතාවට කියනවා, මේක රිවර්ස් කරලා නැහැ. ඔන්ලයින් මේ වීසා ඇප්ලිකේෂන් තාමත් කරන්නේ VFS එක හරහා. හරි, මේ මේ මෙහෙම මෙහෙම අවශ්‍යතාවයක් නැහැ මේ රටට ඉන්න සංචාරකයන්ට. ඔන්ලයින් අපේ රටේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් එක දැන් අපි දැක්ක සංචාරක ඇමතිවරයා කියනවා ඉස්සර දුන්නේ දවස් 30ට, දැන් අපි දවස් 50ට 60ට වීසා දෙනවා කියලා. ඒක සමහරලාට හැම සංචාරකයන්ටම අදාළ නොවෙන්න පුළුවන් ගරු සභාපතිතුමනි. මොකද සංචාරකයෝ සමහරලාට දවස් 3-4ට එනවා, සතියට එන අයත් ඉන්නවා, මාස ගණන් වලට එන සංචාරක ප්‍රමාණය අඩු ඇති. එතකොට එහෙම තත්ත්වයක් තියෙද්දි ඇයි මෙච්චර විශාල මුදලක් අය කරන්නේ? එක පැත්තකින් අපි සංචාරකයෙකුට එන්න රටට දිරිමත් කරන්න ඕන අවස්ථාවක මේ එන සංචාරකයන්වත් එළවන ක්‍රමවේදයක් තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. ගරු සභාපතිතුමනි, මම ගියා මේ ළඟදී යාපනයට. එතකොට මම ගියා යාපනයේ කොටුවට. ඒ කොටුවට ඇතුල් වෙන තැන ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා ශ්‍රී ලාංකිකයෝට, ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ for a Sri Lankan person 20 rupees. එතකොට for a foreigner 40 dollars. මෙතෙන්ට මම පොලිමේ ඉන්නකොට මම දැක්ක සංචාරක වගේයක් ඇවිල්ලා මේගොල්ලෝ කියනවා මේ මොන අසාධාරණ වැඩක්ද මේ කරන්නේ? මෙක්කෝ මේක සිංහලෙන් දාන්න ඕනේ ලාංකිකයට රුපියල් 20යි කියලා. ඒකත් ඉංග්‍රීසියෙන් දාලා අරකට 40 ඩොලර් 40 කියලා ඉංග්‍රීසියෙන් දාලා. ඉතින් බැලු බැල්මට පේනවා මේක හරි අසාධාරණයි කියන කාරණේ. එතකොට එක පැත්තකින් ගුවන්තොටුපළෙන් එන අවස්ථාවෙත්
වෙන අසාධාරණයේ වගේම සමස්ත රටේ යන හැමතැනකම මම මේ උදාහරණයක් කිව්වේ මේ ආකාරයට සංචාරකයන්ගෙන් ගසා කනවා කියන එක සංචාරකයන්ට හැංගෙනවා. ඒතර සංචාරක ශේෂය ප්‍රවර්ධනය කරන්න ඕන නම් ගරු සභාපතිතුමනි මේ රටට එන්න හිතන විදිහට සංචාරක ශේෂය ප්‍රවර්ධනය කරන්න ඕන. ඒ නිසා අපි පැහැදිලිව කියනවා විශේෂයෙන්ම මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මේ ස්ථීර සේවකයන් ඉන්නවා, ඒ වගේම මාරුවීම් නොකළ හැකි සේවකයන් ඉන්නවා. ඒ අය තරඟ විභාගවලින් පාස් වෙලා, ඒ වගේම ඒ අය උපාධි අරගෙන මේ රටේ රාජ්‍ය සේවය කරනවා 500කට ආසන්න ප්‍රමාණයක්. එතකොට මේ අය අවුරුදු 12ක් 2012 ජනවාරි පළවෙනිදා ඉඳන් අවුරුදු 12ක් මේ රටේට එන සංචාරකයන් ඇතුළු විදේශිකයන්ට වීසා ලබා දුන්නා. හැබැයි දැන් මොකද කරලා තියෙන්නේ? පැහැදිලිවම චේතනාන්විතව යම්කිසි අතයට ගනුදෙනුවක් මත මෙන්න මේ ආයතනයකට දීලා කියන එක අද රටේ සමාජයේ මතයක් වෙලා තියෙනවා. හැබැයි වැඩේ මොකද්ද වෙලා තියෙන්නේ? වැඩේ වෙලා තියෙන්නේ අර ඒ වෙනුවෙන් කතා කරපු අහිංසක තරුණයාගේ බෙල්ලෙන් අල්ලගෙන. ඉතින් මෙවැනි තත්ත්වයකට මේ රට පත්වීම පිළිබඳව අපි කනගාටු වෙනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා සමගි ජන බලවේග රජයක් තුල ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුල මේ දූෂිත ක්‍රියාවලිය අපි හරවනවා විතරක් නෙමෙයි, නතර කරනවා විතරක් නෙමෙයි, මේකට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත්, ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්නත් අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි කරනවා කියන එක අපි මතක් කර දෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මට හරි කනගාටුයි කතෝලික මන්ත්‍රීවරයෙක් හැටියට ගිය පාර්ලිමේන්තු සැසිවාරයේ දවස් 3ක විවාදයක් තිබ්බා පාස්කු ප්‍රහාරය පිළිබඳව. අපි දැක්කා මේ ප්‍රහාරයට ලක්වෙච්ච ජනතාව නියෝජනය කරන ජනතා නියෝජිතයෝ මන්ත්‍රීවරු පක්ෂ ભેදයකින් තොරව මේ පිළිබඳව කතා කරනවා. හැබැයි ගරු සභාපතිතුමනි, කියන්න කනගාටුයි අපේ ආණ්ඩු පක්ෂයේ ඉන්න චාමර සම්පත් රාජ්‍ය ඇමතිවරයා පැහැදිලිවම අති උතුම් කාඩිනල් මැල්කම් රන්දි තිමිපාණන්ට අපහාස කරා. අපි කියන්නේ මේ ආගමික නායකයන්ට අපහාස කරන්න එපා. එදා කාඩිනල් මැල්කම් රන්දි තිමිපාණන් පාස්කු යුද්ධන ත්‍රස්ත ප්‍රහාරය පස්සේ මේ රටේ මහා ලේ වැගිරීමක් වෙන්න යනකොට ඒ පිළිබඳව කතා කරලා ජනතාව සංසුන් කරලා ජාතීන් අතර සංහිඳියාව සමගිය ඇති කරලා මේ රට ලේ විලක් වීමට වෙන්න තිබුණු ඉඩකඩ නැති කරලා මේ රටේ ජනතාව තුළ සමගිය ඇති කළා. හරි, උන්වහන්සේ කතෝලික ජනතාවත් මේ රටේ ජනතාවත් කියන්නේ අපිට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා. ඒක නිසා ගරු සභාපතිතුමනි, මේ ආගමික නායකයන්ට අපහාස කරන්න එපා, ආගම් වලට අපහාස කරන්න එපා. මේ ගරු සභාව තුළ කරුණු ඉදිරිපත් කරන්න, කරුණු ඉදිරිපත් කරන්න. හැබැයි මේ විදියට එක පැත්තකින් උන්වහන්සේ ඉල්ලන්නේ ගරු සභාපතිතුමනි යුක්තිය ලබා දෙන්න කටයුතු කරනවා මිසක් උන්වහන්සේට අපහාස කළ මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක මතක් කර දෙමින් මම එක දෙයක් කියලා අවසන් කරනවා. අපේ සභාව හිටපු ඩයනා ගමගේ මන්ත්‍රීතුමියට අද මන්ත්‍රී ධූරය අවෝසි වුණා, නැති වුණා. හැබැයි එතුමිය අපිට මතකයි 20 වෙනි සංශෝධනයට අත ඉස්සුවා, ඒ වගේම අනිකුත් යෝජනා වලට ඡන්දය ලබා දුන්නා. දැන් මේ ඡන්ද අවලංගු වෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් ගොඩ නගමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බිහිමින් විශ්වාසය.
ස්තුතියි ගරු මන්තුමා. මීලකට ගරු මඳුර විතානගේ මන්තුමා, ඔබතුමාට මිනිත්තු 15ක කාලයක්
තියෙනවා. ඇත්තටම මේ ඒ ඡන්ද නෙවෙයි අවලංගු වෙන්නේ ඩයනාගේ පක්ෂෙන් මේ පාර්ලිමේන්තුවට ආපු කට්ටියගේ මන්ත්‍රීතුමාලා යවසි වෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඉස්සරහට ඒ ඡන්ද අවලංගු වෙනවාට කලින් ඩයනාගේ පක්ෂෙ මේ සමග ජන බලවේග ආපු අයගේ පොඩ්ඩක් බලාගත්තා නම් හරි ඒ තියෙන தත්ත්වය කොහොමද කියලා. මොකද ඒකම හිතන් දැන් එතුමියට මේ තියෙන தත්ත්වය අනුව මම හිතන්නේ එතුමියට කිසිම පුරවැසි භාවයක් නැති කෙනෙක්. ඉතින් කිසිම පුරවැසි භාවයක් නැති ලංකා පුරවැසි භාවයකුත් නැහැ, ඩුවල් සී ඒ කියන්නේ ද්විත්ව පුරවැසි භාවයක් නැහැ. තේවන මැද කිසිම පුරවැසි භාවයක් නැති කෙනෙක්ගේ පක්ෂය ගැන ඉතින් මම හිතන්නේ කාවින්ද සහෝදරයා මීටට අපට බලාගන්න මේ පොඩ්ඩක් මේ හඳහන් ටිකක්. ඉතින් ඒ වගේම අද දවසේ ඉතාමත්ම වැදගත් පනත කීපයක් ඉදිරිපත් කරන වෙලාවේ විශේෂයෙන්ම විදුලි බල සංශෝධන පනත සම්බන්ධයෙන් අපි පසුගිය කාලයේ පුරාවටම සභාපතිතුමනි මේ රාජ්‍ය ව්‍යවසායකයන් ඒ වගේම රාජ්‍ය ආයතන මේ නවීන ලෝකෙට ගැලපෙන විදිහට සකස් කරන්න ඕන කියලා ලොකු කතාවක් අපේ මේ සාකච්ඡාව පහුගිය කාලේ පුරා මේ පාර්ලිමේන්තු පුරා ඇති වුණා. මොකද දැන් අපි ආවට පස්සේ වෙනස් කරනවා කියන ජනප්‍රිය කතාව වෙනුවට අපි ඉන්න වෙලාවේ කට්ටිය එකතු වෙලා වෙනස් කරන්න ඕනේ නැද්ද? හැමදාම අපි ආවට පස්සේ අපේ නායකතුමා ආවට පස්සේ අපේ අරයා ආවට පස්සේ අපේ මෙයා ආවට පස්සේ එහෙම කරන්නේ දැන් ඔන්න අවස්ථාව තියෙනවා අලුතෙන් වෙනස් කරන්න. මොකද හේතුව මේ සංශෝධනය තුලින් ගේන මේ කලමනාකරණ ක්‍රමවේදය මං හිතන්නේ ඉතාමත්ම වැදගත්. මේ විදුලි බල මණ්ඩලයට ගේන මේ සංශෝධන තුල විදුලි බල මණ්ඩලයේ මේ කලමනාකරණ විහුවේ වෙනස් වීම මං හිතන්නේ ආදර්ශයට අරගෙන අනෙකුත් රාජ්‍ය ආයතනත් වෙනස් වෙන්න ඕනේ. මොකද මම කෝප් කමිටු සමාජිකයෙක් විදිහට කෝපා කමිටු සමාජිකයෙක් විදිහට ටයිප් රයිටරේ ලංකාවට ගෙනාවපු කාලේ හදපු මේ ආයතන ව්‍යුහය ඒ වගේම කාඩර් එක දැන් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ කාඩර් එක පුරු කරලා තියෙනත් ඒ කොටන ටයිප් රයිටරේ දීපු කාලේට කාඩර් එක. හැබැයි අද වෙනකොට තොරතුරු තාක්ෂණය පරිකරක තාක්ෂණය ගෙනල්ලා ටයිප් රයිටර් 20ක වැඩ එක පරිගණකයෙන් කරන්න පුළුවන් තාක්ෂණයක් සොෆ්ට්වෙයාර්ස් ඒ වගේම මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙන ක්‍රමවේද දිනවා. හැබැයි තාම ඇවිල්ලා ආයතන ප්‍රධානීන් කියනවා අපේ කාඩරකමදි කියලා වැඩ කරන්න. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ ඉතාමත්ම වැදගත් කාරණාවක්. මොකද මේ විදියට අපි වැඩ කරලා තමයි ජනප්‍රිය එහෙම නැත්නම් එක එක්කෙනා පිනවන්න ගත්ත වැරදි දේශපාලන තීන්දුව ප්‍රතිපත්ති තීන්දුව නිසා තමයි අද අපි මෙන්න මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒක නිසා ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට විශේෂම ඇමතිතුමාට මගේ ස්තුතිය පුද ගන්නවා. බය නැතිව මනාපව ගැන හිතන්න නැතුව ඒ වගේම එක එක වරප්‍රසාද ගැන හිතන්න නැතුව මෙන්න මේ විදියට මේ ආයතන නියම නවීන ලෝකෙට ගැලපෙන විදියට සංවිධානය කරන්න අද මේ වැඩ කටයුතු කිරීම ගැන සහ කතා කිරීම ගැන. විශේෂයෙන්ම සභාපතිතුමනි 2018-2037 වසර ඒ වසර කීපය සඳහා විදුලි ජනන සැලසුමක් හැදුවා. විදුලි ජනන සැලසුමක් හැදුවා. ඒ අනුව 2018 මෙගාවොට් 500ක් 2019 මෙගාවොට් 657ක් ඒ වගේම 2020 මෙගාවොට් 430ක් ඒ වගේම 2021 මෙගාවොට් 445ක් විදිහට මේ අවුරුදු පහ තුළ පද්ධතියට මෙගාවොට් 2032ක් එකතු කරන්න උවමනා වුණා. එහෙම සැලසුමක් හැදුවා. විදුලි ජනන සැලසුම හැදුවා. මොකද මේ වගේ ජනන සැලසුමක් හදන්න අවශ්‍ය වෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට, රටේ දියුණුවට, ඒ වගේම රටේ ආර්ථික පුනරුදයට මේ වගේ සැලසුමක් හදන්න ඕන. ඒ සැලසුම ප්‍රතිපත්තිමය තීන්දුව ගත්තට පස්සේ ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද? නිලධාරීන්. ඒ වගේම මේ නිලධාරීන් සහ ඒ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට ඒක කරන්න බැරි වුණා. මොකද ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම මේ ජනන සැලසුමේ මෙගාවොට් 2032 මෙගාවොට් 1000ක් සම්පූර්ණයෙන්ම නැති කරා. පුනරීන් ඒ බලාගාරය නැති කරා ලාල් කාන්තර පිසිද්ද වෙන්න. ඒ වගේම LNG බලාගාරය කෙරළ පිටියේ නැති කරා ඒ අයට සම්බන්ධ ඒ වගේම වෙනත් අනෙකුත් පක්ෂවලටත් සම්බන්ධ ඒ වගේ විදුලි බල මණ්ඩලයේ දැනට ඉන්න එක එක කොම්පැනි වලින් එක එක ඩීසල් බලාගාරවලින් කප්පම් ගන්න කප්පම්කාරින්ට පිසිද්ද වෙන්න LNG බලාගාරයත් අපිට නැති වුණා. ඒ වගේම තමයි අපිට අර උමාවේ ජනප්‍රිය මාතෘකාව දැන් උමාවේ අවුරුදු 1000කදී මෙගාවොට් 120ක් අපිට අහිමුණා. ඉතින් මෙන්න මේ විදියට පහුගිය වසර කීපය තුළ ජනන සැලැස්මට අනුව ඒ පද්ධතියට එකතු වෙන්න තිබ්බ මෙගාවොට් ගාන නැති කරපු යටිකූට්ටු වැඩ කරපු එක එක විදේශ අතකොළු බවටපත් වෙච්ච එක එක ඩීසල් බලාගාරවලයි එක එක පෞද්ගලික බලාගාරවල අතකොළු බවටපත් වෙච්ච පුද්ගලින්ට පිංසිට වෙන්න මෙන්න මේ ජනන සැලැස්ම කඩාකප්පල් වුණා. ඉතින් ඒ වගේම තමයි අද වෙනකොට අපිට ඒ කාරණාවලට අමතරව කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපේ රජයේ වුණත් පහුගිය කාලේ වැරදි තීරණ කීපයක් ගත්තා. විශේෂම සීතාව ගඟ ව්‍යාපෘතිය ඒ ව්‍යාපෘතිය සඳහා මිලියන 301ක් වියදම් කරා. ව්‍යාපෘති කාර්යාලය හැදුවා. ඔක්කොම කරලා තියෙද්දි ඒ ව්‍යාපෘතිය කරන්න බෑ කියලා නැවැත්තුවා. ඒ වගේම තමයි ලක්විජය බලාගාරය කෙරළ මේ නොරොච්චෝලේ අමතර මෙගාවොට් 300ක් හදන්න ව්‍යාපෘතිය හදලා ව්‍යාපෘති කාර්යාලය හදලා මිලියන 167ක්
වියදම් කරලා සම්පූර්ණ මෙහෙයුම් කටයුතු ආරම්භ කළාට පස්සේ ඒවත් නැවතු. මොකද මේ අපේ රටේ ඒ ජනාධිපතිවරුන්ටත් ඒ වගේම අමාත්‍යවරුන්ටත් කාලයෙන් කාලයට එක එක NGO වලින් එක එක සංවිධාන එක එක නූල් සූත්‍ර කාර්ය සම්බන්ධ වෙලා මේ අපේ සම්පූර්ණ පද්ධතිය කඩාවැටෙන මට්ටමට සැලසුම් ඇති කරා. මොකද මේවා ලොකු ජාවාරක්. මේවා ජාත්‍යන්තර ජාවාරක්. මොකද එක රටක ආයෝජන විදුලි පද්ධතියට එනකොට තවත් රටක් අකමැති. මොකද අපි පහුගිය කාලේ දැක්කා මේක ඉතා පැහැදිලිවම මේ තරගය මේ ගෝලීය තරගය තියෙනවා. මොකද අපි ඇමරිකාවේ සමාගමක් වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම LNG ව්‍යාපෘතිය ගේනකොට ඒ LNG ව්‍යාපෘතියට බිට් කරපු තව රටවල් හිටියා. ඒ රටවල් මොකද කරේ? මෙතන ඉන්න අත මේ දැන් ඔය අද මහා ලොකු ජාතියාලේට මම දැක්ක මේ ඉය පෙරද ඔය කට්ටිය එක එළියට බහලා කෑකෝ ගන්නවා. ජාතියාලේට කතා කරන කට්ටියට කිව්වා මේක කරන්න දෙන්න එපා කියලා. ඒව අත යට ගනුදෙනුත් එක්ක වෙන්නේ. මොකද ඔය අපිට දැන් පේනවා මොකද ඇඟි මේ වෙස්බැන්දර නටන්න වෙන්නේ එළිය. ඒක නිසා අද අපිට පේනෝ නටන කට්ටිය. ඒ වගේම තමයි මම මේ විශේෂයෙන්ම කතා කරන්නේ පසුගිය කාලේ කෝප් කමිටුව හරහා විශාල කාරණා කීපයක් එළිදරව් වුණා. එයින් එක කාරණාව මම ඉදිරිපත් කරනවා. මොකද මේ විදුලි බල මණ්ඩලය අනිවාර්යෙන් ප්‍රතිව්‍යවගත කිරීමට ලක් කළ යුතුයි. මොකද හේතුව විදුලි බල මණ්ඩලය විතරක් නෙවෙයි අද ගොඩක් රාජ්‍ය ව්‍යවසායකින්ගේ මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද විශේෂයෙන්ම දැන් ඒ ආයතනවල පරිපාලන කටයුතු, ඒ වගේ මානව සම්පත් කටයුතු, ඒ වගේ මෙහෙයුම් කටයුතු, නීති කටයුතු ඒ අදාළ යුනියන් වලින් බදාගෙන තියෙන. දැන් උදාහරණයක් විදිහට පෞගේ කාලේ පුරාවටම මේ මාර්ග සංවර්ධන අධිකාරියේ නීති පිළිබඳ අංශයේ ඉඩම් අංශයේ ප්‍රධානියත් ඉංජිනේරුවරේ. ඒතර අද විදුලි බල මණ්ඩලෙත් ඒ වගේ. දැන් විදුලි ඉංජිනේරුවෙකුට සාධාරණව එමණද ඉංජිනේරුවන්ට නිදහස තියෙනවා ඒ වෙනත් වෘත්තීන් වලට වෙනත් අංශ වලට මානව සම්පත් අංශයට හෝ වෙනත් කල්පනාකරන අංශ වලට යන්න. හැබැයි ඒවට සුදුසු දැනුම ඒ වගේම ඒ අදාළ මේ සහතිකපත් එහෙම නැත්නම් ඒ වගේ පුහුණුවක් තියෙන්න ඕන. එහෙම නැතුව කල්පනාකරන කරන පුද්ගලයා ඉංජිනේරුවක වැඩේ කරලා හරියන්නේ නැහැ. ඉංජිනේරු වැඩේ කරන ඕන එකලා කල්පනාකරන වැඩේ කරලා හරියන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ වගේ සමහර අද අපි දන්නවා අධිකරණේ නඩු තියෙනවා. ඒ ඉංජිනේරුව මම මේ කියන්නේ නැහැ සෑම ඉංජිනේරුවෙක්ම සෑම වෘත්තිකයෙක් කියන්නේ මම මේ කියන්නේ මේ විදුලි බල මණ්ඩලෙත් මේ රටෙත් බොහෝ රාජ්‍ය ව්‍යවසායකින්ගේ මේ රටට ආදරය කරන මේ රට වෙනුවෙන් වැඩි ලොකු කැපවීමක් තියෙන ඒ වගේම ගන්න වැටුපට වඩා 10,000 ගුණයක් කැපවීමෙන් වැඩ කරන රත්තරන් මිනිස්සු ටිකක් මේ රටේ ඉන්නවා. ඒ මිනිස්සුන්ට ගෞරවය දෙමින් මම මේ කියන්නේ හොර තක්කඩියොන්ට මම මේ කියන්නේ මම ඒක තක්කඩියෝ කණ්ඩායමකගේ දැන් මේ අනාවරණයක් කරනවා. විශේෂයෙන්ම ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා නැවතවතාව මේ සම්බන්ධ මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්. පසුගිය කාලේ අපි දැක්කා විදුලි බල මණ්ඩලයට ගෙනව ජෙනරේටර් 50ක්. සභාපතිතුමා ජෙනරේටර් 50ක් ගෙනාවේ ඉන්දියාවේ කම්පැනිගේ නම විල්සන් ස්ටර්ලින් & විල්ස් කියන සමාගමෙන්. මේ ජෙනරේටර් 50 ගෙනාවට ගෙනල්ලා අද වෙනකම් මේ මොහොතෙන් දැන් තමයි යාන්තාගේ ජෙනරේටර් 50 යම් කිසි මට්ටමකින් වැඩ කරන්නේ. ඒ ජෙනරේටර් 50 ගේන්න 12 වතාවක් ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා. ඒ සඳහා මිලියන 23ක් වියදම් කරලා තියෙනවා. හැබැයි අවසානයේදී අනාවරණ වෙච්ච මේ ඔඩිට් රිපෝට් අනුව අනාවරණ වෙච්ච විදිහට ඒ මෙගාවොට් එකක ජෙනරේටරයකින් අද හදන්න පුළුවන් වෙලා තියෙන්නේ කිලෝවොට් 800යි. එමුණ කිලෝවොට් 800 වැඩි කිරීම 50 කියන්නේ මෙගාවොට් 40යි මේ ජෙනරේටර් 50ම ජෙනරේට් කරන්න පුළුවන්. එහෙමනම් මෙගාවොට් 10ක ලොස් එකක් තියෙනවා. හැබැයි 12 වතාවක් ඉන්දියාවට කියලා ඉන්දියාව විතර නෙවෙයි අවසානයේ මේ ස්ටර්ලින් & විල්සන් කියන කම්පැනි එක එවලා තිනවා බිලක්. මේ බිල අනුව රුපියල් ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන ඩොලර් නියලි 1 මිලියන් ඩොලර්ස් විතර. ඒ කියන්නේ විශාල ජාතික මුදලක් මේ සඳහා වියදම් කරලත් ඒ වැඩ කරන්නේ නැති වැඩ කරන්න අසමත් වෙච්ච ඒ නියම තාක්ෂණික ප්‍රමිතීන්ට නැති ජෙනරේටර් ටිකක් ගෙනාවා. ඒ ඉංජිනේරුවෝ කීප දෙනෙක් මේ ඉංජිනේරුවෝ කීප දෙනෙක් ඉන්න එකේ සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි කෝප් කමිටුවේදී මේ ගැන දීර්ඝ විමර්ශනයක් කරා. ඒ ඒ DGM ජයන්ත කියලා පුද්ගලයෙක්, ඒ ජයන්ත කියන කෙනා විශ්‍රාම ගියාට පස්සේ හොර ලියුම් ගහලා සැපයුම් කරවට දීලා තිනෝ. ප්‍රමාද වුණාට මොකද ජෙනරේටර් ගේන එක ප්‍රමාද වුණා. ප්‍රමාද වුණාට කමක් නැහැ. දැන් ඒක ඒ දැන්ට මේ LD එක, ඒ කියන්නේ ලික්විඩිටි ඩැමේජ් එකට දීලා ක්ලේම් එක නවත්තලා තියෙන්නේ. රුපියල් මිලියන 215ක් ජෙනරේටර් වල අඩුපාඩු විදියට අඳුරගෙන තියෙනවා. මොකද ඔරිජිනල් කිවිසුම අනුව කෙරෙන්න ඕන ඒ ඒ ප්‍රමිතියට ඒ ජෙනරේටර් ටික නැහැ. ඉතින් ඒ ජෙනරේටර් ටික තියෙන අඩුපාඩු ටික විශේෂයෙන්ම ඒ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාවෙත් මේ ඒ වගේම මේ සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා ගන්න පුළුවන් වුණා. ඒ ජෙනරේටර් වල ජෙනරේටර් මිලියන 2.5ක් වේද බිලියන රුපියල් බිලියන 2.5ක් වියදම් කරලා ගෙනාවෝ ජෙනරේටර් ටික ලංකාවට ගෙනාවට පස්සේ සභාපතිතුමා ආපහු නැවත ක්‍රියාත්මක කරලා රිපයර් කරලා හදන්න රුපියල් මිලියන 516ක් ගියා. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේ මම අභියෝග කරන විදුලි ඉංජිනේරුව අහන් ඉන්නවා නම් මෙයාට උත්තර දෙන්න මම කැමති. ඕනම රූපාණි විවාදයකට එන්න ඒ ඉංජිනේරු මහතුරුත් එක්ක මේ මම මේ කියන ප්‍රකාශ ඇත්තද බොරුද කියලා මම දැනගන්න කැමති. ඒකට විවාදයකට එන්න. මොකද මේ මේ ජෙනරේටර් ටිකේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් අඳුරගෙන තියෙනවා. ඒකේ ගවන එක සොෆ්ට්වෙයාර් එක අලුත්ම මේ මේ අඳුරගත්ත කාරණාව තමයි මේ ජෙනරේටර් ටික ගෙනාවට වැඩක් නැහැ. ඒක ක්‍රියාත්මක කරන්න තියෙන සොෆ්ට්වෙයාර් එක නැහැ. ඒක සොෆ්ට්වෙයාර් ගන්න අමතරව ජර්මනියේ වෙනම මුදලක් වෙන් කරා. ඒ වගේම ඩීසල් ටැංකිය ඇතුලේ තින්ත ටික ගාලා නැහැ. ඒක නිසා ජෙනරේටර් ටික වැඩ කරන්න බෑ. ජෙනරේටර් වැඩ කරාට වැඩක් නැහැ. ඒ ෆිල්ටර් ටික ඔක්කොම අමුතුවෙන් මාරු කරන්න සිද්ධ වුණා. ඒ වගේම 12 සතාවක් මම කලින් කිව්වා වගේ ඉන්දියාවට ගිහිල්ලා 130ක් නාසිකලා. ඒ විතරක් නෙමෙයි මේක දැන් මේ මේ ඒ ස්ටර්ලින් ඇන් විල්සන් කියන සමාගමෙන් දීපු ඒ මේ 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 ලිපියේ තියෙනවා ඉන්දියාවට විතරන්නේ ඩුබයි වලටත් ගිහිල්ලා තියෙනවා. දැන් අපි අහන්න කැමති මේ ඉන්දියාවේ තියෙන ජෙනරේටර් බලන්න කියලා ඩුබයි කොයි තුත්තුකුඩියද කියලා ඩුබයි. ඉතින් ඒක නිසා මේ මෙන්න මේ වගේ මහා විනාශයක් හදිසි විලදී විදුලි මිලදී ගැනීම. දැන් උදාහරණයක් විදියට මේ ජෙනරේටර් සරින්සරයට වැඩ කරේ නැහැ. ඒ කියන්නේ මොකද නියමිත ප්‍රමිතියට නැති නිසා සරින්සරයට වැඩ කරේ නැහැ. ඒ කියන්නේ 2021 පෙබරවාරි මාසේ 2 වෙනිදා සිට 2021 5 මැයි මාසේ 20 දක්වා මාස 3ට විතරක් මිලියන 352ක් වියදම් වෙලා නැති වෙලා තියෙන ලොස් එකක් තියෙනවා. ඒ නියමිත ප්‍රමිතියට නැති නිසා ට්‍රිප් එක ගිහිල්ලා. ඒ කියන්නේ මේක තියෙනවා සෙල්සියස් අංශක 45ට වඩා වැඩි නිසා උෂ්ණත්වය නිතරම ට්‍රිප් එක යනවා. ඒ ට්‍රිප් එක යාම තුල රුපියල් මිලියන 352ක් මේ රටේ ජනතාවගේ බදු මුදල් නැති වෙලා තියෙනවා. ඒක නෙවෙයි හොඳම කතාව. මේ ට්‍රිප් එක ට්‍රිප් යන පාරට ප්‍රයිවට් විදුලි ප්‍රයිවට් ඩීසල් බලාගාරවලින් පද්ධතියට විදුලිය අරගෙන තියෙනවා. ඉතින් මේක නිසා මේ වගේ බොහොම සංවිධානාත්මකව තමන්ගේ දැනුම පාවිච්චි කරලා තමන්ගේ හැකියාව පාවිච්චි කරලා නිදාස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත මේ මහත්තුරු කීප දෙනෙක් එකතු වෙලා මහා විනාශයක් මේ විදුලි බල මණ්ඩලයට මේකට කළා තියෙනවා. ඉතින් මෙන්න මේ ඉංජිනේරුව ටිකට අපි කියන්නේ දැන්වත් අපි වැඳලා කියන්නම් මෙච්චර රට අසරණ බවට පත්ලා තියෙන වෙලාවෙත් දැන්වත් අර අවුරුදු ගානක් තිස්සේ කරපු තක්කඩි ක්‍රමවේදයෙන් බැහැර වෙලා මේ නවීන ලෝකෙට නවීන ක්‍රමවේදයට අනුව අපි මේ රටේ තියෙන සමස්ත ආයතන පද්ධතියම හදන්න ඕන. ඒ නිසා කරුණා කරලා මේ ආයතනය ජාතික වශයෙන් ඉතාමත් වැදගත් ආයතනයක්. මේ ආයතනයේ ක්‍රියාකාරීත්වය තුළ කාර්යක්ෂමතාවය තුළ ඵලදායිතාවය තුළ තමයි රටේ ඉදිරි අනාගතය තියෙන්නේ. මොකද 2022 මිනිස්සු පාරට බැස්සේ පැය 13 විදුලිය කැපීම තුළ. එහෙමනම් මේ පැය 13 විදුලිය කැපීමේ වගකීමෙන් 90%ක් ගන්න ඕන ඔය නිදාස් අධ්‍යාපන ඉගෙනගත්ත ඉංජිනේරු මහත්තුරු ටික. මොකද හේතුව තීරණ ගත්ත පරිපාලනය කරපු සියලු දෙනා ඒ පුනර්ජනනීය විදුලිය අපේ පද්ධතියට එකතු කරන්න දුන්නේ නැහැ. ඒවට එක එක අකුල් හෙළුවා, අංජි හැදුවා, අනපනත් වල අඩුපාඩු තියෙනවා කිව්වා. ඒ වගේ මේ පද්ධතියට අද සමස්තයක් විදිහට යම් යම් ජාවාරාංකාර සමාගම් වලට ඕනෑපාකම් අනුව මේ විදුලි බල මණ්ඩලය මෙහෙවපු කණ්ඩායමක් හිටියදී මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් සහ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ බය වෙන්න එපා. මුළු පාර්ලිමේන්තුව විතරක් නෙවෙයි මුළු රටම මේ රටට ආදරය කරන මිනිස්සු මේ වෙනුවෙන් පෙළ ගෑනවා නැගී සිටිනවා. මොකද අද වෙනකොට මේ වෘත්තීය සමිතිවල කීප දෙනෙකුත් ඒ වගේම මේ ජාවාරම් වලට සම්බන්ධ කොම්පැනි වල මෙහෙවීම තුළ ඒ වෘත්තීය සමිතී අතකොළු ටික නැවත වතාව මේ රටේ ජනතාවට වැරදි මතයක් ගෙනියන්න හදනවා, මේක කඩාකප්පල් කරන්න හදනවා. ඒක නිසා සමස්තයක් විදියට අද රාජ්‍ය ව්‍යවසායක ආයතන රාජ්‍ය ව්‍යවසායන් සියල්ලම නියමිත නවීන ලෝකයේ ප්‍රමිතිය අනුව ඒ ක්‍රමවේදය අනුව නව ලෝකෙට ගැළපෙන විදිහට සකස් කරන්න ඕන කියන එක තමයි මගේ අදහස. ඒ වගේම අපි පූර්ණ සහයෝගයෙන් මේ සඳහා දෙන බව මතක් කරන බොහොම
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.